ඔබ SBS සිංහල ගුවන් විදිලිය සමකෙන්
මහන්සියෙන් වගේම අලසකමින් මිදෙන්න ලොව බොහෝ රටවල වගේම ඔස්ට්‍රේලියාව තුලත් කෝපි පානය කිරීම නැතුවම බැරි අංගයක් බවට පත් වෙලා තිබෙනවා. ඉතින් මේ විදිමේ සංස්කෘතියක් තරමට පත් වෙලා තිබෙන කෝපි පානය කිරීම ඔබේ සෞඛ්‍යයට බලපාන ආකාරය සම්බන්ධයෙන් අද දවසේදී අපි අවධානයක් යොමු කරන්න හිතුවා. මේ සඳහා අපත් සමග සම්බන්ධ වෙලා සිටිනවා වික්ටෝරියා ප්‍රාන්තයේ සිට චන්න වීරසේකර වෛද්‍යතුමන්. ආයුබෝවන් කියලා ඔබව අදත් පිළිගන්නා වෛද්‍යතුමනේ SBS සිංහල සේවයේ වෙත.
ආයුබෝවන් නිකුල.
හොඳයි වෛද්‍යතුමනි, අපි එහෙමනම් මේ කෝපි පානය කිරීම කොයිතරම් දුරකට පුද්ගලයින්ගේ සෞඛ්‍යයට හිතකරද කියන කාරණාවත් එක්කම අපේ සාකච්ඡාව ආරම්භ කරමු.
ඕනි පුළුවන්. මං හිතන්නේ මේ වගේ රටක් කරනකොට කෝපි පානය කරපු නැති එක්කෙනෙක් හොයාගන්න කොහෙත්ම නැති තරම්. සාමාන්‍යයෙන් මේ වෙනකොට කියනවා බිලියන 2.25ක් දවසකට කෝපි පානය කරනවා කියලා පුද්ගලයන් වශයෙන්. මේ කෝපි ගත්තොත් ඒකේ තියෙනවා 1000කට එහා රසායනික ද්‍රව්‍ය, කියන කම්පවුන්ඩ්. ඒ වගේ ගොඩක් ඒවා ඇත්තම අවශෝෂණය වෙනවා. අපිට කිව්වොත් වැදගත් දේවල් ඒ රසායනික සංඝටක වලින් වයිටමින් B12 තියෙනවා, වයිටමින් B2 තියෙනවා, වයිටමින් B3 තියෙනවා, ඒ වගේම මැග්නීසියම් තියෙනවා, පොටෑසියම් තියෙනවා, ඇන්ටිඔක්සිඩන්ට්ස්, ඒ කියන්නේ ප්‍රතිකාරක තියෙනවා, ඒ වගේම නැචරල් ඔයිල්ස් තියෙනවා කියලා කියනවා. හැබැයි මේ සංඝටක යම් තරමකට වෙනස් වෙනවා භාවිතා කරන කෝපි අනුව. ඉන්නේ ග්‍රයින්ඩඩ් කෝපි කියන ඒවගේ තියෙන ප්‍රමාණයට වඩා වෙනස් සංඝටක ප්‍රමාණයක් තමයි තියෙන්නේ රෝස්ටර් කෝපි වල. ඒ වගේම අපි කවුරුත් භාවිතා කරන ෂණික කෝපි වල ඊට වඩා වෙනස් සංඝටක තියෙනවා. එතකොට ඉන්ස්ටන්ට් කෝපි වල බොහෝ විට නැචරල් ඔයිල්ස් කියන එක නැහැ. ඊට පස්සේ අපි කෝපි හදන ක්‍රමය අනුව යම් කෙනෙකුගේ ඇඟට එන ඒ කෙමිකල්ස් ප්‍රමාණය වෙනස් වෙනවා. සමහර ලාව තියෙනවා ෆිල්ටර්ඩ් කෝපි කියලා. එන පෙරහන් කාඩ දශය තුලින් කෝපි පෙරලා කිරි සමග මිශ්‍ර කරලා දෙන කෝපි දෙනවා. නැත්තම් සමහරව තියෙනවා පෙරහන් කාඩ දශය තුලින් එන්නේ නැතුව මෙටල් දැලක් තුලින් එන කෝපි දෙනවා. එතකොට ඒකෙදි වැඩිපුර නැචරල් ඔයිල්ස් හා අනික් සංඝටක අඩංගු වෙනවා. ඒ වගේම මේ රටවල තියෙනවා සාමාන්‍යයෙන් එක විදිහකට තමයි කෝපි හදන්නේ. ඊට අමතරව ෆ්‍රාන්සිය වගේ රටවල කියනවා ප්‍රෙස්ඩ් කෝපි. ඊට පස්සේ තුර්කිය වගේ රටවල වෙන විදිහකට හදනවා. ඒ හදන ප්‍රමාණය අනුවත් විදිහ අනුවත් ඒ සංඝටක වෙනස් වෙනවා. යම් කෙනෙකුගේ ඇඟට අවශෝෂණය වෙන විදිහ එක්තරා ආකාරයකට වෙනස් වෙනවා. යම් පුද්ගලයන්ගේ ජාන මත, ඒ වගේම ඒ පුද්ගලයන්ගේ ආමාශයේ හා අන්ත්‍රවල ජීවත් වෙන බැක්ටීරියා ඕ සුත්‍ර ජීවීන් මත ඒ අවශෝෂණය වෙන සංඝටක ප්‍රමාණය වෙනස් වෙනවා. එහෙම බැලුවම මොන විදිහට කෝපි බිව කරුණු රසක් බලපානවා කෝපි වලින් ඇඟට එන ඉෆෙක්ට් එක. දැනට සමාජයේ බුල් බැසගත් අදහස් තියෙනවා. යම් කෙනෙක් කියන්න පුළුවන් ආපු කෝපි දීපම මට ඇඟට අමුතු ප්‍රාණයක් ජීවියක් ලැබෙනවා. තව එක්කෙනෙක් කියන්න පුළුවන් මං කෝපි බිපුවම මට ඇඟට අමුතු පණක් ලැබෙනවා. නමුත් මගේ ඇඟට සමහර ලාවට මට ඒක දරා ගන්න අමාරුයි. සමහර කට්ටිය කියනවා මට නිින්දක් නැහැ. ඒ වගේ ප්‍රශ්න එක එක දේවල් කියනවා. ඉතින් මෙතනදී මට දක්වන්න පුළුවන් යම් යම් කාලවලදී විද්‍යාඥයන් කරපු පරීක්ෂණ වලින් හොයාගත්ත දේවල්. 2014 2017 ඇමරිකා සංචාරකදී කරලා තියෙනවා රිසර්චර්ස් ශිල්පා බහුපාත්‍රියා කියලා විද්‍යාඥවරයක් තම කණ්ඩායමත් සමග කොහොමද කෝපි පානය කිරීම දියවැඩියාවට සම්බන්ධ වෙන්නේ කියලා. ඒ කියන්නේ පසු කාලින ඇතිවන දියවැඩියාව අපි කියනවා ටයිප් 2 ඩයබටිස් කියලා. ඒකෙදි හොයාගෙන තියෙනවා දිනකට කෝපි කෝප 3-4 පානය කිරීම දියවැඩියාව ඇතිවන සම්භාවිතාවේ අඩු වෙනවා කියලා සාපේක්ෂව කෝපි පානය නොකරන කට්ටියට. අපි මෙතෙන්දි කියන්නේ වැඩිපුර සීනියර් නොදා නැත්තම් උකු කිරි නොදා හදන කෝපි ගැන. දෙවෙනි කාරණේකට කියලා තියෙනවා ස්නායු සම්බන්ධව නැත්තම් මොළයේ සාස්ෘතව ඇතිවන කන්ඩිෂන්ස් අඩු වෙනවා කියලා. විශේෂයෙන් එකට සඳහන් කරලා තියෙනවා Parkinson disease එක ගැන. ග්‍රැජුවල් ඒක ටික ටික ඇති වෙන රෝගයක්. ඒක විශේෂයෙන් බලපාන්නේ මුල් කාලයේදී මූවමන්ට් සම්බන්ධවයි. පසු කාලිනම ඒකෙදි ලක්ෂණයක් තමයි නිකන් ඉන්ටෙලෙක්චුවල් හිතීමේ හැකියාව, තර්ක කිරීමේ හැකියාව ගැන දුර්වල වෙනවා 2012. ඒත් ඇමරිකා එක්සත් ජනපදයේ විද්‍යාඥයෙක් රොනල්ඩ් බී පෝස්ට්මන් කියලා එයාලා කියලා හොයාගෙන තියෙනවා පාකින්සෝගේ මුල් කාලයේදී, ඒ කියන්නේ කෝපි පානය කරන කට්ටියට අඩුවෙන් බලපෑම් ඇති වෙනවා කියලා තමන්ගේ චලනයන් සම්බන්ධව. අක්මාව සම්බන්ධව තියෙන ප්‍රශ්න ගොඩක් අඩු වෙනවා කියලා හොයාගෙන තියෙනවා. විශේෂයෙන්ම අස්මාවෙන් ඇතිවන කැන්සර් 41% ප්‍රමාණයකින් අඩු වෙනවා කියලා තියෙනවා ඉතාලියේ කරපු පරීක්ෂණයකින්. 2017 කරලා තියෙනවා තව පරීක්ෂණයක් ඇමරිකා එක්සත් ජනපදයේ. ඒකදී කට්ටිය දැකලා තියෙනවා සාමාන්‍ය ප්‍රමාණයක් කෝපි පානය කරන කට්ටිය, ඒ කියන්නේ කෝප දෙකක් හතරක් අතර ප්‍රමාණයක් පාවිච්චි කරන කට්ටියට අනික් අක්මාව සම්බන්ධ ලෙඩ රෝගත් අඩු වෙනවා කියලා. ඒකදී කට්ටිය කියනවා සිරෝසිස් රෝගය, ඊට පස්සේ පිත්තාශයේ ගල්ලැති වීම, ඒ වගේම ෆැටි ලිවර් තත්වය, ඒ කියන්නේ අක්මාවේ තෙල් තැන්පත් වීම අඩු වෙනවා කියලා හොය කට්ටිය හොයාගෙන තියෙනවා. කලින් කියපු විද්‍යාඥයෝ පිළිසම දැකලා තියෙනවා කෝප දෙකත් හතරත් අතර බොන කට්ටියගේ හෘද වස්තු දුර්වල වීමේ වේගය අනික් අයට වඩා අඩුවෙන් තියෙන්නේ කියලා. ඒ කට්ටිය දැකලා තියෙනවා කෝපි බොන කට්ටියගේ බර යම් තරමකට පාලනය වෙනවා කියලා. මේකද කියලා දිනවා බ්ලැක් කොෆි නැත්නම් එස්ප්‍රෙසෝ කියන විද්‍යට පානය කරද්දී තමයි මේක දැකලා තියෙන්නේ. ඒක දිහාලා කියන්නේ කෝපි මොන කට්ටියට වැඩිපුර බඩගින්න දැනෙන්නේ නැහැ, ඒකින්ද ආහාර අඩුවෙන් ගන්න, ඒකින් තමයි බර පාලනය වෙන්නේ කියලා. මෙන්න මේ වගේ දේවල් තමයි සෞඛ්‍යයට හිතකර දේවල් විදිහට මේ යම් යම් කාලවලදී කරපු පරීක්ෂණ වලින් ඔප්පු වෙලා තියෙන්නේ නිපුණ.
ඔව්, කෝපි පානයෙන් ශරීරයට හිතකර දේ සම්බන්ධයෙන් අපි අවධානයක් යොමු කරා. ඒ වගේම වෛද්‍යතුමනි, අපි කැමති දැනගන්න මේ අධිකව කෝපි පානය කිරීම කොයිතරම් දුරකට පුද්ගලින්ගේ ශරීරයට අහිතකර වෙනවද කියලා.
ඔවුනිබර අපි කලින් කතා කරපු එකේම අනිත් පැත්ත දැන් පරීක්ෂණ කරපු අයම සඳහන් කරනවා වැඩිපුර කෝපි පානය කිරීම ශරීරයට අහිතකර තත්ත්වයක් ගෙන දෙන බව. ඒ කට්ටිය කියනවා විශේෂයෙන් කෝපි පානය කරන්නේ නැති එක්කෙනෙකුට තියෙන තත්ත්වයම තමයි ඇති වෙන්නේ කෝපි කෝප පහකට වැඩිය පානය කරන එක්කෙනෙකුට කියලා. ඒ කියන්නේ මං තුට්ටක් ආපෝ ටච් කරවතර කලින් කතා කරෝ උත්තරේ ගැන කෝපි වලින් හම්බෙන හොඳ ඔක්කොම නැති වෙනවලු කෝපි කෝප පහකට වැඩිය පානය කරෝ. හැබැයි විශේෂයෙන් මේකට කියන්නේ අන්ෆිල්ටර්ඩ් කොෆි නැත්නම් ෆ්‍රෙන්ච් ප්‍රෙස් කොෆි පානය කරන කට්ටියගේ තමයි කොලෙස්ටරෝල් වැඩි වෙන්නේ කියලා. ඒකට හේතුවක් වශයෙන් මේ කට්ටිය දක්වන්නේ කෝපි වල අඩංගු වෙන අර නැචරල් ඔයිල් නැත්නම් තෙල් ජාති වලින් තමයි මේක වැඩි වෙන්නේ කියලා. සමහර වෙලාවට කෝපි වල අඩංගු කැෆේ යම් යම් බෙහෙත් සමග අන්තර්ක්‍රියාකාරීත්වයක් දක්වන්න පුළුවන් කියලා කියනවා. ඉතින් අපි කියනවා ඩ්‍රග් ඉන්ටරැක්ෂන්ස් කියලා. එතකොට ඒ වගේ වෙලාවක දිනපතාම කෝපි කෝප 3-4 පානය කරන එකෙක් ඉන්නවනම් ඒ කට්ටිය ඖෂධයක් ලබා ගන්න යනවනම් කියනවා ටිකක් ගුණදායකයි කියලා තමන්ගේ වෛද්‍යවරයෙක් එක්ක ඒකන සාකච්ඡා කරන එක. පුඩා නිතරම කියනවා මට හවසට කෝපි බිබම නිින්දියන්නේ නැත්නම් සමහර කට්ටිය කියනවා මට කෝපි බිබම මගේ ප්‍රෙෂර් වැඩි වෙනවා කියලා. ඊට පස්සේ තවත් සමහර කට්ටිය කියනවා මට දැනෙනවා මගේ හෘද වස්තුව වේගින් ගහනවා වගේ නැත්නම් පැල්පිටේෂන් කියලා කියන ඉංග්‍රීසියෙන්. ඒ වගේ ප්‍රශ්න තියෙනවා කියලා තියෙනවා. ඇන්සයිටි මට නිකන් වැඩිපුර මාව ස්ට්‍රෙස් වෙලා වගේ කියලා කියනවා. තවත් සමහර කට්ටිය කියනවා මම වැඩිපුර ස්ට්‍රොං කෝපි එකක් පීව නිකන් මාව ගැස් වෙනවා මගේ මට දැනෙනවා මගේ ට්‍රෙමර්ස් වෙනවා වගේ කියලා කියනවා. ඒතකොට එන්නේ ඌ අපි කවුරුත් දන්න අතුරු ප්‍රතිඵල. ගොඩක් කට්ටිය කරපු මේ පරීක්ෂණ වලින් කියනවා මේව ගොඩාක් වෙලාවට එන්නේ හැමදාම කෝපි බොන කට්ටියට නෙවෙයි සමහර විට කලාතුරකින් කෝපි බොන කට්ටියට කියලා තමයි ඒ කට්ටිය කියන්නේ. වෛද්‍ය වශයෙන් අපි සමහරලා සඳහන් කරනවා ප්‍රෙෂර් වැඩි වෙනවා කියලා කෝපි බීපුවම. ඒකත් සමාජයේ මුල් පැසටත් මතයක්. ඒ වුණාට කරපු පරීක්ෂණ වලින් කියනවා ඒ ප්‍රෙෂර් වැඩි වෙන එක ගොඩාක් වෙලාවට වෙන්නේ හැමදාම කෝපි පානය නොකරන අය කියලා. දිනපතා කෝපි කෝප 3-4 පානය කරන කට්ටියගේ ප්‍රෙෂර් වැඩි වෙන්නේ හැම කලාතුරකින් කියලා තමයි කියන්නේ. විශේෂයෙන්ම මුල් ගර්භණී සමයේ ඉඳන්ම කෝපි පානය කරන කට්ටියගේ එක අවදානම් තත්ත්වයක් තියෙනවා කියලා තියෙනවා බර අඩු දරුවෙක් වෙන්න. ඒ වගේම කලින් දරුවන් බිහිීමේ හැකියාව වැඩිපුර තියෙනවා කියලා. අපි කියනවා ප්‍රී ටර්ම් බර්ත් කියලා. එතකොට මම නම් කියන්නේ තමන්ගේ තරම දැන ඕනෑම දෙයක් පාවිච්චි කිරීම තමයි සුදුසු කියලා.
හොඳයි වෛද්‍යතුමනි, එමනම් අපි කැමති දැනගන්න ඔබෙන් අවසාන වශයෙන් මේ සෞඛ්‍ය හේතු මත කෝපි පානය කිරීමට නුසුදුසු පිරිසක් සිටිනවද? එහෙම සිටිනවා නම් ඒ කවුරුන්ද කියන කාරණාවයි.
පළවෙනිම මම කියන්න කැමති ඉන්නවා සමහර වෙලාවට අපි දැකලා තියෙනවා සමහර ආහාර අපිට දිරව ගන්න අමාරුයි, සමහර දේවල් අපිට ඇග්‍රී වෙන්නේ නැහැ. එතකොට යම් කෙනෙක් ඉන්නවා නම් කෝපි සාමාන්‍යයෙන් බොන්න බැරි, කෝපි බීපුවම ඔය කලින් කියපු දේවල් සිද්ධ වෙන ඒ වගේ කට්ටියට මම කියනවා කෝපි සුදුසු නැහැ කියලා. මොකද සමහර පුද්ගලයන් ඉන්නවා අධිකව ප්‍රෙෂර් තියෙනවා. බෙහෙත් ගත්තා වුණත් ඔවුන්ගේ රුධිර පීඩනය තියෙන ඉහළ මට්ටම. ඒ වගේ කට්ටියටත් හොඳ නැහැ කියලා කියනවා. නිතරම එරිත්මියා වෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය හදගස්ම වෙනුවට වෙනත් වෙනත් ඕල්ටරේෂන් වේරියේෂන් තියෙන කට්ටිය ඉන්නවා. අපි ඒවට කියනවා එරිත්මියාස් කියලා. ඉන්නේ ඒ වගේ තියෙන කට්ටියටත් වෛද්‍යවරු කියනවා කෝපි පානය කරන්න එපා කියලා. ඉතාම සුලභව දකින්න එක තමයි SVT කියන එක. ඒ කියන්නේ හදවතේ ගැස්ම ඉතාම වැඩි ගාකකට පත් වෙනවා. ඒකට සමහරලාට හේතු නැහැ, සමහරලාට හේතු තියෙනවා. ඒ වගේ කට්ටියට බොහෝ විට කියනවා කෝපි පානය කිරීමෙන් බලකින්න කියලා. සමහර කට්ටිය ඉන්නවා ඖෂධ වලට ඇබ්බැහි වෙන කට්ටිය. ඒ කියන්නේ ඖෂධ වෙන්ම ඕනේ නැහැ. සමහර කට්ටිය ඉන්නවා අපි කියනවා මේ ඩ්‍රග්ස් ගන්න කට්ටිය ඉන්නවා. නැත්තම් ඇල්කොහොල් වැඩිපුර ගන්න කට්ටිය ඉන්නවා. ඒ වගේ කට්ටියටත් කෝපි පානය කිරීම එච්චර සුදුසු නැහැ කියලා කියනවා. මොකද මේ හැම එකක්ම එක එක අනුව ඉන්ටරැක්ට් කරන්න පුළුවන්. කෝපි එක සමග ඇල්කොහොල් පාවිච්චි කරනවා නම් එයාගේ ඇල්කොහොල් පානය කිරීමේ හැකියාව තව තවත් වැඩි වෙනවා කියලා කියනවා. ඒතොර අන්තිමයට වෙන්නේ ඇල්කොහොල් සම්බන්ධව තියෙන වෙනම තියෙන හානිදායක ඒවා තව වැඩි වෙනවා. පොඩි ළමයින්ද සාමාන්‍යයෙන් කියන අවුරුදු 12න් අඩු ළමයින්ද කෝපි පානය කිරීම සුදුසුයි කියලා. ඒ වගේම මම කලින් සඳහන් කරා වගේ ගර්භණී මව්වරුන්ට කෝපි පානය කිරීම එච්චරම ගුණදායක නැහැ. තවත් කට්ටිය ඉන්නවා එනර්ජි ඩ්‍රින්ක්ස් භාවිතා කරන කට්ටිය. ඒ වගේ බොහෝ විට අඩංගු වෙනවා කැෆේන්. ඒතකොට කෝපි වල තියෙනවා කැෆේන්. රිසර්ච් වල කියලා තියෙනවා වැඩිපුර කැෆේන් භාවිතා කිරීම හදවතට අහිතකරයි කියලා. ඒ අතරම ගොඩක් කට්ටියට මේ වෙලාවට මේක අදාළ වෙන්නේ තරුණ අයට. ඔය තවාස ජනක ක්‍රීඩාවල නැත්නම් එක්සර්සයිස් වල නිරත වෙනවා. මේ සියල්ලෙන් වෙන්නේ හෘද වස්තුව වැඩ කරන වේගය වැඩි වෙනවා. අන්තිමට ඒ වගේ අවස්ථාවක ඒ යම් පුද්ගලයෙකුට ඇති වෙන්න පුළුවන් හෘද අකර්මණ්‍ය වීමත්.
අපි සාකච්ඡා කරමින් සිටියේ මේ වෙද්දි මේ සංස්කෘතියක් තරමටපත් වෙලා තිබෙන කෝපි පානය කිරීම ඔබේ සෞඛ්‍යයට බලපාන ආකාරය සම්බන්ධයෙන් වික්ටෝරියා ප්‍රාන්තයේ සිට අපත් සමග සම්බන්ධ වුණු චන්න වීරසේකර වෛද්‍යතුමන් සමග. එමනම් වෛද්‍යතුමනි ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අද දවසේදීත් මේ ආකාරයෙන් SBS සිංහල සේවයත් සමග සම්බන්ධ වුණාට.
නිපුණ බොහොම ස්තුතියි මාව සම්බන්ධ කර ගැනීම පිළිබඳව.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.